බලපොට මැත්තම මුදල්ල මැත්තමගේ හඬ
අනා කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. ඒ නිසා මම ප්‍රශ්නෙත් සමගම පිළිතුර ලබා දෙනවා. මේක වැදගත් නිසා ආ එක 2019 දෙසැම්බර් මාසයේදී එවකට මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2020 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ආදායමට රුපියල් බිලියන 600ක් පමණ වාර්ෂිකව අහිමි වූ බව දන්නේද? බදු කපා හැරීම හේතුවෙන් සහ ආදායම උත්පාදනයේ ක්‍රියාවලියට බලපාන ලද 2020-21 වසරවලදී කොවිඩ් වසංගතය සහ ඊට සම්බන්ධ ආර්ථික තත්ත්වයන් නිසා 2019 වර්ෂයේදී වාර්තා වන ලද රුපියල් බිලියන 1734.9ට සාපේක්ෂව 2020 වර්ෂයේදී බදු ආදායම රුපියල් බිලියන 1216.5 දක්වා 129.9කින් එනම් රුපියල් බිලියන 518.4කින් අඩුවිය. 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේදී රුපියල් බිලියන 1298ක් දක්වා වැඩි වුණද 2019 වර්ෂයට සාපේක්ෂව එය 125.2ක අඩුවීමකි. ගරු කතානායකතුමනි, දෙක, එම බදු සංශෝධනය හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවීමෙන් උද්ගත විය හැකි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳ එම බදු සංශෝධන ඉදිරිපත් කරන ලද නිලධාරීන් විසින් රජයට හෝ අමාත්‍ය මණ්ඩලයට විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේද? එම බදු සංශෝධන එවකට සිටි අතිගරු ජනාධිපතිතුමා විසින් ආර්ථික පුනර්ජීවන ආරම්භය යන මැයින් 2019 නොවැම්බර් 26 වන දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහන යටතේ යෝජනා කරන ලද අතර 2019 නොවැම්බර් 27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරන ලදී. 3. ඉහත බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් වාර්ෂිකව රජයට අහිමි වේ ඇස්තිමේන්තු කරන ලද බදු ආදායම එක් එක් බදු වර්ගයේ අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද? 2020 බදු ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 3 දක්වා ඉහළ නැංවීම, රුපියල් මිලියන 1.2ක උපරිමයකට යටත් වන වියදම් සහනයක් හඳුන්වා දීම, බදු කාණ්ඩයේ රුපියල් මිලියන 3 දක්වා වැඩි කිරීම, උපරිම පුද්ගල බදු ආදායම් අනුපාතය 118ක් දක්වා අඩු කිරීම යන සංශෝධන පුද්ගල ආදායම් බද්ද සම්බන්ධයෙන් හඳුන්වා දෙන ලදී. එමෙන්ම සේවා නියුක්තිය මත රඳවා ගැනීමේ බද්ද, වරහන් ඇතුළේ උපේන විට ගෙවීම මත බද්ද, අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද ලෙස සංශෝධනය කර එය පුරවැසියන් නොවන පුද්ගලයන් වෙත ගෙවනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් පමණක් අනිවාර්ය කරන ලද අතර අනිකුත් ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දද වාසික පුද්ගලයන්ට අනිවාර්ය නොවන පදනමකින් ඔවුන්ගේ ඉල්ලීම මත පමණක් අඩු කරන ලෙස සංශෝධනය කරන ලදී. එමෙන්ම සංස්ථාපිත ආදායම් බද්ද 128 සිට 124 දක්වා අඩු කරන ලද අතර කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය සහ සපල සේවා සඳහා බදු නිදහස් කිරීම, බදු අඩකිරීම් සහ බදු විරාම වැඩි බදු සහන ගණනාවක් හඳුන්වා දෙන ලදී. එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් බදු අනුපාතය 2019 දෙසැම්බර් මාස පළවෙනි දින 108 දක්වා අඩු කරන ලද අතර එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කරන ලදී. එමෙන්ම ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තුව, ණය පසු ගෙවීම් බද්ද ඉවත් කරන ලදී. ඉහත බදු ප්‍රතිසංස්කරණ නිසා සේවා නියුක්තිය මත රඳවා ගැනීමේ බද්ද, වරහන් ඇතුළේ උපේන විට ගෙවීම මත බද්ද, අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද සහ ලියාපදිංචි වී සිටි සේවා නියුක්තිකයන් ගණන 2019 වසර වන විට 11,49,188 සිට 2020 වසර වන විට 209,800 දක්වා 81.8%ද 2021 වසර අග වන විට 32,702 දක්වා 84.4%ද අඩුවිය. එමෙන්ම එකතු කළ අගය මත ගෙවීමට ලියාපදිංචි වී සිටි නියුක්තිකයින්ගේ ගණන 2019 වසර අග වන විට 28,914 සිට 2020 වසර අග වන විට 8,152 දක්වා 71.8%කින් අඩු වූ අතර 2021 වසර අග වන විට 2020 වසර අවසානයට සාපේක්ෂව 9,070 දක්වා 111.3%කින් වැඩි විය. ආදායම් බද්දෙන් ලද ආදායම 2019 වර්ෂයේ වාර්තා කළ රුපියල් බිලියන 427.4 සාපේක්ෂව 2020 වර්ෂයේදී රුපියල් බිලියන 268.2 දක්වා 137.3%කින් අඩු විය. දෙදස් විසියක වර්ෂයේදී එම ආදායම රුපියල් බිලියන 302.1 දක්වා වැඩි වුවද එය 2019 වර්ෂයට සාපේක්ෂව 129.4% අඩුවීමකි. එකතු කළ අගය මත බද්ධයෙන් ලද ආදායම 2019 වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 443.9 සාපේක්ෂව 2020 වර්ෂයේදී රුපියල් බිලියන 233.8 දක්වා 147.3% අඩුවිය. 2021 වර්ෂයේදී එම බද්ධයෙන් ලද ආදායම රුපියල් බිලියන 308.2 දක්වා වැඩි වුවද එය 2019 වර්ෂයට සාපේක්ෂව 36.6% අඩුවීමකි. එමෙන්ම ජාතික ගොඩනැගීමේ බද්ධ ඉවත් කිරීම නිසා 2019 වර්ෂයේදී වාර්තා වූ රුපියල් බිලියන 77.7% ආදායම 2020 වර්ෂයේදී රුපියල් බිලියන 2.3 දක්වාද 2021 වර්ෂයේදී රුපියල් බිලියන 0.43 දක්වාද අඩුවිය. 4. එම බදු සංශෝධන හේතුවෙන් රාජ්‍ය බදු ආදායම අඩුවීමෙන් රජයේ ආදායමේ සිදුවන අඩුවීම පියවා ගන්නා ආකාරය එම බදු සංශෝධන යෝජනා ඉදිරිපත් කරන ලද නිලධාරීන් විසින් රජයට ලබා දී තිබුණේද යන්න මේ සභාවට දන්වන්නේහිද. ආර්ථික පුනරුජ්ජීවන ආරම්භය යන මැයින් 2019 නොවැම්බර් 26 වෙනි දිනතිව එවකට සිටි අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහන අනුව බදු ප්‍රතිසංස්කරණ තුළින් රාජ්‍ය ආදායමේ අඩුවීමක් ඇතිවිය හැකි වුවද බදු ක්‍රමයේ යළි සකස් කරලීම නිසා අපේක්ෂිත ප්‍රතිලාභයන් මගින් රාජ්‍ය ආදායම යළි ප්‍රකෘතිමත් වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. එම බදු ප්‍රතිසංස්කරණ තුළින් සමස්ත මිල පහත වැටීමටත් ව්‍යාපාරයන්ට හිතකර ආර්ථික වාතාවරණයක් ගොඩනැංවීමටත් අවස්ථාව උදා වනු ඇතැයිද අපේක්ෂා කර ඇත. එමෙන්ම රාජ්‍ය ආදායම යළි සකස් ගැනීමට යම් කාලයක් ගත වනු ඇති බැවින් මූල්‍ය අසමතුලිතතා කළමනාකරණය කර ගැනීම පිණිස රජයේ වියදම් පාලනය කිරීමටද එම අමාත්‍ය මණ්ඩල සටහනින් යෝජනා කර ඇත. ඒ අනුව වාහන, ගමන් බිමන්, ගොඩනැගිලි, පහසුකම් ආදිය වෙනුවෙන් කරන ලද වියදම් ඇතුළු සියලු අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතා පාදක කොට නොගත් වියදම් කපා හැරීමට සියලුම රේකී අමාත්‍යංශයන් සහ නියෝජිත ආයතනයන් වෙත ඉල්ලීම් කර ඇත. එමෙන්ම භාණ්ඩ හා සේවාවන් මත පැනවෙන බදු වඩා අඩුවීමට ඉඩ ඇති බැවින් අර්ධ රාජ්‍ය නියෝජිත ආයතනයන් සහ රජයට අයත් ව්‍යවසායන් මගින් කෙරෙන වියදම්ද පහත මට්ටමක පවත්වා ගත යුතුයයි අමාත්‍ය මණ්ඩලයේ සටහනේ දක්වා ඇත. ආයන්න පැන නොනැගි.
මගේ පළවෙනි ප්‍රශ්නය අහනවා කතානායකතුමනි, දැන් මේ බදු සංශෝධන හරහා එතුමා මේ සභාවට කිව්වා වගේම රජය වර්තමානයේ කතා කරන පෞගිය මේ වෙනකොට ආර්ථිකය තුළ නිර්මාණය වෙලා තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන ආකාරයට තත්ත්වයකට පත්වීම. ඒ ආරම්භ වුණේ ගරු ඇමතිතුමනි මේ බදු සංශෝධන හරහා. එතකොට ඒ වගේම දැන් 2017 විශාල බදු සංශෝධන වගේක් ගෙනල්ලා කරපු බදු වැඩි කිරීම බදු ක්‍රමයට විශාල වශයෙන් බලපෑවා. මේ ඔබතුමා පිළිතුරු දුන්නු බදු සංශෝධන 2019 ගෙනාපු සංශෝධනවලුත් බදු ක්‍රමයට විශාල බලපෑමක් වුණා. එතකොට මේ බදු සංශෝධන මේ ආකාරයට වරින්වර ගෙනාපුවාම දැන් පහුගිය දවස්වල තව බදු සංශෝධනයක් ගෙනාවා. දැන් මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ආයෝජකයන් අධෛර්යයටපත් වෙලා ඒ වගේම ව්‍යාපාර කරන අධෛර්යයටපත් වෙනවා විතරක් නෙමෙයි නියමෙදි බදු ආදායම එකතු කර ගැනීම අභියෝගයටත් ලක් වෙනවා. බදු එකතු කරනු ලබන අධිකාරීන් දේශීය ආදායම් සුරාබදු රේගු වැනි දෙපාර්තමේන්තු තමන්ගේ පරිගණක පද්ධති හා ඒ ක්‍රියාත්මක කරන වැඩසටහනුත් අකර්මණ්‍ය හෝ බදු ක්‍රමයට අනුගත කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා නිවැරදි රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ නොහැකිතාවයකට පත් වෙනවා. ඒකේ අවසාන විග්‍රහය වෙන්නේ රජයේ අපහසුතාවයට පත් වෙන එක වියදම් කරන්න අවශ්‍ය මුදල් ටික හොයාගන්න බැරුව. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. ඇයි අපිට බැරි වෙන්නේ? දැන් අපි ගිය සැරේ අයවැයටත් මේ යෝජනාව ඉදිරිපත් කළා. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් රටේ ඇති කිරීම සඳහා අවුරුදු 10කට 12කට වළංගු වන්නා වූ ස්ථාවර බදු ක්‍රමයක් ඇති කිරීම සඳහා කොමිසමක් පත් කරලා අධ්‍යයනය කරලා මේ පාර්ලිමේන්තුව හරහා තේරීංකාරක සභාවක් හරි පත් කරලා තොරතුරු අරගෙන ඇයි ස්ථාවර බදු ප්‍රතිපත්තියක් පිළියෙල කිරීමේ කොමිසම් සභාවක් පත් කරන්නේ නැත්තේ කියන එක මම ඔබතුමාගෙන් විමසමින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා පළවෙනි ප්‍රශ්නේ විදිහට ඉල්ලා සිටිනවා.
ඔව් ගරු කතානායකතුමනි, එතුමාගේ කාරණාව ඉතාම වැදගත්. එතුමා හිටපු දේශබදු නිලධාරියෙක්. එතුමාගේ දැනුම ඉතාම ප්‍රායෝගිකයි. නමුත් අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ අපි ලෝකේ තියෙන අඩුම දලදේශීය නිෂ්පාදනය සාපේක්ෂව ආදායම ලැබෙන රට බවට පත් වෙලා තියෙනවා. 2022 වර්ෂය ගත්තොත් අපේ වියදමට සාපේක්ෂව ආදායමට සාපේක්ෂව වියදම 100%ක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ශ්‍රේණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි පහුගිය අතුරු අවැලේකන තුල මේ කොමිෂන් සභාව ගැන තිබුණා. එතුමා කියන දේ මම පිළිගන්නවා. අපිට මේ ප්‍රමිස් පද්ධතිය අවුරුදු 10 ප්‍රමාද වෙන්නත් හේතුව නිතර නිතර අපේ බදු ප්‍රතිසංස්කරණයන් නිතර නිතර සිදුවීම. ඒ නිසා අපි මේ සමගම ස්ථිර සාර බදු ප්‍රතිසංස්කරණයකට ආයතුයි කියන එක ඉතා වැදගත් යෝජනාවක්.
කතානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවේ රක්ෂණ සමාගම් 28ක් තියෙනවා ගරු ඇමතිතුමනි, කතානායකතුමනි. බ්‍රෝකර්වරු 45,000ක් විතර මේකේ සේවා නියුක්ත වෙලා ඉන්නවා. රටේ තියෙන විශාල වත්කම් වලින් වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ වත්කම් බිලියන 10,500 අතර ප්‍රමාණයක් මේ රක්ෂණ සමාගම් වල රක්ෂණය වෙනවා. ඒගොල්ලන්ගේ රක්ෂණ වාරික විදියට ලබන ආදායම රක්ෂණ කර්මාන්තයේ වාර්ෂික ආදායම බිලියන 250කට ආසන්න. එතකොට දල ජාතික නිෂ්පාදිතයට මේ රක්ෂණ කර්මාන්තයෙන් 2%ක විතර දායකත්වයක් හම්බ වෙනවා. මම මේ කතා කරන්නේ ජීවිත රක්ෂණ නෙමෙයි, ජෙනරල්, ඒ කියන්නේ පොදු වත්කම් දේපල රක්ෂණය කිරීම පිළිබඳව පැනගෙන තත්ත්වය. එතකොට මේ මෑත කාලේ ගත්තාම මේ දැනට මේ රක්ෂණ සමාගම් නියාමනය කරන්න අපේ රටේ තියෙන කතානායකතුමනි කොමිෂන් සභාව, ඉන්සූරන්ස් රක්ෂණ නියාමන කොමිෂන් සභාව. දැන් මේ මෑතක ඉඳලා ඇමතිතුමනි මේ රක්ෂණ සමාගම් අර පුට්සයිකලයට, ගමේ කුඹුරහන ට්‍රැක්ටරයට, මෝටරසයිකලයට, මගී පුරාණ රථයට, එහෙම නැත්නම් එස්කවේටරයට මේකේන කුඩා වත්කමේ ඉඳලා සියලුම වත්කම් වලට අය කරන රක්ෂණ වාරිකය දෙගුණ කරලා තියෙනවා. සහ ඒ වත්කම් වල වටිනාකමත් රක්ෂණ සමාගම් විසින් දෙගුණයකින් හෝ 100%කින් හෝ 75%කින් වැඩි කළා. ඒ රක්ෂිතයාට එවලා මේ ගානට ඔබ රක්ෂණ වාරික මුදල් ගෙවන්න ඕනි කියලා ඒ රක්ෂිත රක්ෂිකයන්ගෙන් මේ මුදල් අය කරගනිමින් ඉන්නවා. දැන් මේ වෙනකොට මේක අපි රක්ෂණ නියාමන කොමිෂන් සභාවත් එක්ක කතා කළා. රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියනවා එතුමලාට ලැබිලා තියෙන ප්‍රතිපාදන යටතේ රක්ෂණ සමාගම් තීන්දුව කරන මේ වාරිකය සහ වත්කමේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් නියාමනය කිරීමේ හැකියාවක් රක්ෂණ නියාමන කොමිෂන් සභාවට නැහැ කියලා. දැන් උදාහරණයක් විදිහට ඊයේ මම මේක අධ්‍යයනය කළා. එක රක්ෂණ සමාගමක් එවලා තියෙනවා රුපියල් මිලියන 30ක් වටින යන්ත්‍රයකට රුපියල් මිලියන 64ක රක්ෂණයක් ගන්න කියලා. එතකොට මේ යන්ත්‍ර ලංකාවට ආනයනය කරන සමාගමට ගිහිල්ලා අපි ගත්ත කෝටේෂන් එක මේ මොකද්ද කියලා බලන්න. ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් ආනයනය කරන වාහනයක් දෙන්නවා මිලියන 35කට. හැබැයි අරගොල්ලෝ රක්ෂණ සමාගම කියනවා මිලියන 60කට මේක ඉන්සුව කරන්න කියලා. දැන් ඒ ගානට මේ පාරිභෝගිකයෝ රක්ෂිතයෝ තමන්ගේ දේපල රක්ෂණය කරලා වාරික ගෙවනවා. මේ අර කළුකඩ මුදලාලිලා කරන ක්‍රමයෙම එහෙම නැත්නම් කල්ලතෝනි ව්‍යාපාරික ක්‍රමයේ රක්ෂණයට රිංගලා ගරු ඇමතිතුමනි, ගරු කතානායකතුමනි, දැන් මේක රක්ෂණ සමාගමට නියාමනය, රක්ෂණ කොමිසමට නියාමනය කරන්නත් බෑ, අපිට නියාමනය කරන්න දෙයක්වත් නෑ. ඒ වාරිකය ගෙව්වේ නැත්නම් ඒ වටිනාකමට අර වත්කමේ රක්ෂණය ඉවත් කරන දැන්ට රක්ෂණ සමාගම් පත් වෙලා තියෙනවා. එතකොට අතිවිශාල ලාභයක් උපයා ගන්නවා කිසිම වටිනාකමක් නැති වත්කම් හා දේපල වටිනාකමක් තියෙන බවට පත් කළා බලහත්කාරයෙන්. ඒ වගේම තමයි කතානායකතුමනි දැන් 2020-21 වර්ෂවලදී කොවිඩ් ප්‍රසංගත තත්ත්වය නිසා 2020-21 රට මාස ගාණක් වහලා දාලා තිබුණා. ඒ කාලවලදී එක වාහනයක් පාරට දැම්මේ නැහැ. එක යන්ත්‍රයක් වැඩ කළේ නැහැ. ගෙවල්වල තිබිච්චි නවතලා තිබිච්චි වාහනවලට සම්පූර්ණ රක්ෂණය ෆුල් ඉන්සූරන්ස් අරන් තිබිච්චි සියලුම රක්ෂණ සමාගම් තමන්ගේ වාරික ඔක්කොම එකතු කරගත්තා. එක සතපහක් අඩු කළේ නැහැ. ගෙවල්වල තිබිච්චි ඇක්සිඩන්ට් එනවද? මේවට අලාභ ගෙවන්න එනවද? මේවා ප්‍රකෝටි ගාණින් මේ රක්ෂණ සමාගම් ලාභ ලැබුවා. හැබැයි ඒවට හරියට බදු ගෙවලා තියෙනවද කියන ප්‍රශ්නේ වෙනම කතන්දරයක්. ඒක ඔබතුමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මැදිහත් වෙලා බලන්න ඕනි. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේක විශාල ප්‍රශ්නයක් අද වෙනකොට වාහන 1500කට වඩා වැඩි ප්‍රමාණයක් මගී ප්‍රවාහන, පාසල් ප්‍රවාහන රථ සමගම මේ රක්ෂණ
සමාගම් කෙටි කරන්න
මේ අසාධාරණ වාරිකය ගෙවන් නැතිකම තුල උස්සගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේක වැදගත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ මුදල් අමාත්‍යාංශයේ විදියට මේ පාර්ලිමේන්තුවේත් මම අවධානය යොමු කරනවා. මුදල් අමාත්‍යාංශෙත් අවධානය යොමු කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අහිංසක ගොවියන්ගෙන් පුට්සයිකලෙන් මෝටරසයිකලෙන් ට්‍රැක්ටරෙන් අර කුඹුරහාන ගොවි උපකරණ වලින් පවා මේ අසාධාරණ වාරික රක්ෂණ සමාගම් එකතු කරගන්න එක නතර කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ඔව් ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්න ඇතුළේ ප්‍රශ්න දෙකක්. එකක් රක්ෂණ නියාමන කොමිෂමට අයිති දෙයක්. ඒකත් මුදල් අමාත්‍යාංශය යට තියෙන්නේ. මම ඒකතුමා කිව්ව කාරණා සියල්ල ක්ෂණික අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන කොමිෂමට. ඒ වගේම රක්ෂණ සමාගම් නිසි පරිදි බදු ගෙවනවද කියන කාරණා පිළිබඳවත් දැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කෝකිලා ගුණවර්ධන මැතිණිය ධීවර මැතිතුමාගේ ඇසීමට
මහානගර
කතානායකතුමා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. கேள்வி ஆனா உண்டு. இலங்கையில் தற்போது பயன்படுத்தப்படும் பல்நாட் மீன்பிடி படகுகளின் எண்ணிக்கை சுமார் 5000 வரையாகும். ஆனா 2 பல்நாட் மீன்பிடி படகுகளில் இன்றளவில் 3075 படகுகளுக்கு செய்மதி தொழில்நுட்ப வசதிகளை கொண்டுள்ளன. ஆனால் 3 பல நாள் மீன்பிடி படகுகளுக்கு செய்மதி தொழில்நுட்ப வசதிகளை வழங்கும் கருத்திட்டம் தற்போதும் தொடர்ந்து செயல்பட்டு வருகின்றது. ஆனால் 4 இந்த கருத்திட்டத்தின் மூலம் முதற்கட்டமான 4200 படகுகளுக்கு நவீன விஎம்எஸ் கருவிகளை பொருத்துவதற்கு தீர்மானிக்கப்பட்டுள்ளது. அந்த வகையில் இயன்றளவில் 3075 படகுகளுக்கு விஎம்எஸ் கருவிகளை பொருத்தும் பணி நிறைவு செய்யப்பட்டுள்ளது. இந்த கருவி கட்டமைப்பின் மூலம் படகுகளை கண்காணிப்பதற்கென புதிய கண்காணிப்பு மையம் ஒன்றை அமைக்கும் பணியும் அடங்கும். அந்த வகையில் முழுமையான நவீன உபகரணங்கள் அடங்கிய படகுகளை கண்காணிக்கும் மையம் ஒன்றை அமைக்கும் பணியும் தற்போது நிறைவடைந்துள்ளது. புதிய விஎம்எஸ் தொகுதிக்கு புதிய மென்பொருள் பொருத்துகின்ற பணியும் தற்போது நிறைவடைந்துள்ளது. அது தற்போது செயற்படுத்தப்பட்டு வருகின்றது. புதிய விஎம்எஸ் தொகுதியை கையாளும் கடற்தொழில் நீரியல் வளங்கள் திணைக்களத்தின் அனைத்து உத்தியோகத்தர்களுக்கும் புதிய தொகுதியை செயல்படுத்துவதற்கான பயிற்சிகளை வழங்கும் பணிகளும் நிறைவு செய்யப்பட்டுள்ளன. இதற்கமைய கருத்திட்டத்தின் தற்போதைய முன்னேற்றம் குறித்து நாங்கள் திருப்தி அடைவதோடு எதிர்காலத்தில் அனைத்து நடவடிக்கைகளையும் விரைவில் நிறைவு செய்வதற்கும் எதிர்பார்ப்பு கொண்டுள்ளோம். அடுத்த கேள்வி, மேற்குறித்த கருத்திட்டத்திற்கு அமைய அனைத்து படகுகளுக்கும் விஎம்எஸ் தொகுதி பொருத்தும் பணி 2023 டிசம்பர் மாதத்திற்குள் பூர்ணப்படுத்தப்படல் வேண்டும். எனினும் இதுவரை அடைந்துள்ள முன்னேற்றத்திற்கு அமைய அத்தேதிக்கு முன்னதாக 4200 படகுகளுக்கு விஎம்எஸ் தொகுதிகளை பொருத்தி முடிப்பதற்கு எதிர்பார்ப்பு கொண்டுள்ளோம். ஆவண்ண ஏற்புடையதல்ல.
මගේ අතුරු ප්‍රශ්න WT වීරසිංහ මහත්මයා යොමු කරන කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු ධීවර අමාත්‍යතුමාගෙන් මම අහන්න කැමති, මීට කලින් හිටපු ධීවර අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යතුමා ඉන්න කාලේ රුපියල් මිලියන 20ක් දුන්නා එක්ගල්වය ප්‍රජාමූලික මත්ස්‍ය අභිජන්‍ය මධ්‍යස්ථානය හදන්න. ගරු අමාත්‍යතුමනි, ඒක ලංකාවේ පළවෙනි මත්ස්‍ය අභිජන්‍ය මධ්‍යස්ථානය ධීවර ප්‍රජාවගේ දායකත්වයෙන් කරපු. එතකොට මිලියන 20ට තව මිලියන 10ක් විතර එකතු වුණා ප්‍රජාවගේ දායකත්වයෙන් ලැබුණම. ගරු ඇමතුමනි, ඒකේ ගිය අවුරුද්දේ ඇඟිල්ලෝ විතරක් 1 මිලියනයක් හදලා තියෙනවා. 2023 අවුරුද්දේ ඇඟිල්ලෝ මිලියන 200 මිලියන 2කමාරකුත් ඇසිත්තෝ මිලියන 5මාරකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. ගැටලුව තමයි ගරු ඇමතුමනි, මේකට බැංකු ලෝන් එකකුත් තරම් ප්‍රජාදායකත්වයක් තරම් හදපු මේ මධ්‍යස්ථානය තව රුපියල් මිලියන 3ක් දෙන්න තියෙනවා. හැබැයි මෙතෙක්කල් දීර්ඝ විදියට ඒ ඉල්ලීම අමාත්‍යාංශයෙන් කරාට තව මේ මුදල ලැබිලා නැහැ. ඇයි ඒ මුදල දෙන්නේ නැත්තේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ.
தற்போது கௌரவ உறுப்பினர்களுக்கு நாட்டு நடப்புகள் தெரியும் என்று நினைக்கின்றேன். இருந்தாலும் கௌரவ அமைச்சர் காஞ்சன விஜயசேகர் அவருடைய அந்த திட்டத்தை முன்னெடுப்பதற்கு நாங்கள் எதிர்பார்ப்பு கொண்டிருக்கின்றோம். நீங்கள் உங்களுடைய கோரிக்கையை எழுத்து வடிவில் குறிப்பீர்களாக இருந்தால் நாங்கள் அதை விரைவில் ஆராய்ந்து முடிவெடுக்கலாம். நன்றி.
Thank you, Honorable Minister. Rajika Vikram Singh Mathaniya.
Absent, sir.
Absent. Second
round. Yeah. Oh, point of order again. Today, the end of the day, I think that my parliament to get a කල් මරනවා නම් ඒ පිළිබඳව දැනුවත් දෙන්නත් යම් දෝෂයක් නිවැරදි කර ගැනීමත් සඳහා තමයි ගෞරවණීයතුමා මේ කාලය ඉල්ලන්නේ. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු වාර අවසන් කිරීමදී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව මම ප්‍රශ්න කරන්නයි පිළිබඳව මම දන්නවා. හැබැයි ගරු කතානායකතුමනි, දැන් මම ඉදිරිපත් කරපු ප්‍රශ්නය ගිය පාර්ලිමේන්තු සතිවාරයේ පළවෙනි වතාවත් කල්ලරන් දෙවෙනි වතාවත් කල්ලරන් තුන්වෙනි වතාවේ පිළිතුරු දෙන්න දෙබයි තිබුණේ. අපි දන්නවා මේ ප්‍රශ්න වල සාවර නියෝග 31 තුන යටතේ තුන්වෙනි වතාවේ උත්තරේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් කතානායකතුමනි, දැන් මේ තුන්වෙනි වතාවේ පිළිතුරු ලබා දීම සඳහා මට පිළිතුරු ලැබිලා තියෙන්න ඕනේ. ඒතරේ පිළිතුරු ලැබිලා තියෙන එක තමයි පාර්ලිමේන්තු වාර අවසන් වීම හරහා මේක නොලැබී යන්නේ. ඒතකොට මෙතන තිබෙන එකක් තමයි ලැබිලා තියෙන පිළිතුරු ලබා දෙන්න පුළුවන් අර පළවෙනි වතාව හරි කමන දෙන්න තිබුණා, උමනාවක් තිබුණා නම් හැකියාවක් තිබුණා මම හිතනවා අර තුන්වෙනි වතාවේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබුණා නම්. එතකොට මම කියන්නේ මම චෝදනා කරන හිතාමතා මේක සිද්ධ කරනවා ඇති කියන කාරණේ මට හැගෙනවා. දෙවෙනි එක තමයි ගරු කතානායක නිවැරදි වෙන්න ඕනි නම් මේ මෙවැනි අවස්ථාවක පුළුවන් නම් අපි පළවෙනි අවස්ථාවේ තාලා දෙවෙනි අවස්ථාවේ තාලා තුන්වෙනි අවස්ථාවේ උත්තරේ දෙනකොට පාර්ලිමේන්තු වාර අවසන් වෙනවා නම් ඊළඟට අපි ඒ ප්‍රශ්නේමයි අලුත් කරන්න ගරු කතානායක. අපි කියලා කියනවා අපේ අහන්න බැරි වෙච්ච ප්‍රශ්නේ ඊළඟ සතිවාරයට ගන්න කියලා ගරු කතානායක. එහෙමනම් මේක පළවෙනි වාරේම ලබා දිය හැකි නිය කාර්යක තුන්වෙනි වතාවේ අහන්න සත්‍ය දෙන ඉෂා ගරු කතානායක මේ මම අහන්නේ මහා බැංකු මුදල් වංචාව පිළිබඳව ප්‍රශ්නයක්. එතකොට ඒක ඒ පිළිබඳව හොඳට දන්න උදවිය තමයි අද ආණ්ඩුව නියෝජනය කරන්නේ. එතකොට හිතාමතා මේ මහා බැංකු වැඳුම් කර හොරකම වංචාව පිළිබඳව උත්තර නොදී අද අපි දන්න සමහර වෙලාවට ඒ පෞගිය කාලේ ඒ ආණ්ඩුව විසින් කතා කරපු බොහෝ දෙනා අද නිදොස් කොට නිදාස් වෙලා තිබුණා. ඉතින් ඒ උත්තර නොදෙන්නේ සමහර වෙලාවට අපේ ජනාධිපතිතුමාගේ යුතුකම් විශ්සිත කරා කියලා. ඒක ජනාධිපතිතුමා යුතුකම් විශ්සිත කරනකොට ආණ්ඩුව විසින් ජනාධිපතිතුමා නියෝජනය කරපු ආණ්ඩුව යුතුකම් විශ්සිතනවාද කියලා සැකයක් මට තියෙනවා කරුක තනායක.
ඔබ තමයි ප්‍රශ්නේ අපි මේ යොමු කරන්නම් මේ එමෙතුමාට දෙවෙනි වටේ පස්වෙනි ප්‍රශ්නේ රාසමාණික මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය.
කරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 5 චාණික්‍යන් රාසපුත්‍ර රාසමාණික මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම අහනවා.
සභාගත කරනවා කරු කතානායක.
10වෙනි ප්‍රශ්නය රාධිකා වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රශ්නය කුෂිකරණ එමෙතුමා සභාගත කරනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 8 සමයෙන් ප්‍රශ්න අංක 12 නේ ප්‍රශ්න අංක 10 රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය කුෂිකර්ම මහත්මයාගෙන් මම අහනවා.
සභාගත කරනවා. බොහොම ස්තුතියි.
සභාගත කරනවා.
දෙදින ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ඉදිරිපත් කිරීම.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධානවල සහ 2023 පෙබරවාරි 21 වෙනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද 2023 මාර්තු 9 බ්‍රහස්පතින්දා සහ 10 සිකුරාදා රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 5:30 දක්වා විය යුතුය. පූර්වභාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේකගේද
අයි
යෝජනාංක 2
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්වානවල නිදහස් විය යුතුය.
සභාවේකගේද
අයි ක්‍රියාල
යෝජනාංක 3
අයි මූ අයිටම් 3 සර්
යෝජනා ඉස්තර කරන්න.
ඉස්තර කරා මේ
කිරියල්ල මැතිතුමාගෙන අපු යෝජනාව ඉස්තර කරනවා.
රයිට්. යෝජනා පිළිබඳ දැනුම් දීම කරු අධ්‍යාපන මැතිතුමා.
ප්‍රධානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වාර්තාව ඉදිරිපත් කළා තිනවා ගරු කතානායකතුමනි පක්ෂ විපක්ෂ දෙකේම කමිටුව මගින් වාර්තාව මෙසුමට තබා තිබෙනවා. මෙම වාර්තාව නීතිපතිතුමාට එවීම සඳහා යෝජනා කර සිටිනවා.
අපිට මේ අධ්‍යයනය කරන්න සති දෙකක් ඕන. මොකද අපි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මේක අත්සන් කළා නැහැ. මේ නිසා අපිට සති දෙකක් ඕන මේක අධ්‍යයනය කරන්න ගරු කතා නැහැ.
කමිටුවක් මගින් තමයි මේක සම්මත කළේ වෙලා තියෙන්නේ.
මොකද නේ අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් මේක අත්සන් කළා නැහැ. ඉතින් අපිට we want 2 weeks සති දෙකක් දෙන්න මේක ගැසිලා කරන්න.
මන්ත්‍රීතුමා ඒ කමිටුවේදීනේ ওই ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණේ.
කමිටුවේ තමයි නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් කළා නැහැ. මේ නිසා අපිට සති දෙකක් දෙන්න ඔබතුමාට ලොකු ප්‍රශ්නයක්
නැහැ. ස්වභාවිකද මට
අපිට අධ්‍යයනය කරන්න. මොකද මේක ඇත්තම කියනවා නම් මාධ්‍ය නිදහස භාෂණයේ නිදහසට විශාල ප්‍රශ්නයක් මේක. එම නිසා අපි සති දෙකක් ඉල්ලනවා ගරු සභාරයකතුමා.
සුමන්දිරම් මැතුමා හැම අත්සන් කළා තියෙනවා. ඔව් ගායන්ත කරුණිකලක මැතුමා අත්සන් කළා.
මොකද මේක මාධ්‍ය නිදහසට විශාල තරදරයක් භාෂණයේ නිදහස සමහර මාධ්‍ය ආයතන ඉලක්ක කළා මේ කළා තියෙනවා. සමහර මාධ්‍ය ආයතන. ඉතින් මේකට අපි විරුද්ධයි. නීතියක් හදන්න පුළුවන් පොදු නීතියක්. නමුත් සමහර මාධ්‍ය ආයතන ඉලක්ක කරලා හදන එකට අපි විරුද්ධයි.
ඔව් ගායන්ත කරුණාතිලක මන්තුමා.
ඒ කමිටුවට මාවත් නම් කරලා තිබුණා. කමිටුව 3 දවසක් රැස් වෙලා තිබුණා. පළවෙනි එකට මමත් සහභාගී වුණා. එදා තීරණයක් ගත්තේ නැහැ. අපි ඒ වෙලාවෙත් අදහස් ප්‍රකාශ කරා මේ පිළිබඳව. දෙවෙනි දවසේ පාර්ලිමේන්තුව වර්ජිනේ කරපු සතියක් අපේ පක්ෂයේ. තුන්වෙනි දවසේ මම රැස්වීමක ඉඳලා එනකොට විනාඩි 12ක් ඇතුළත රැස්වීම ඉවර වෙලා තිබුණා. ඉතින් මම ලේකම්තුමිය හම්බෙලා කිව්වා අපේ අදහස මේකයි කියලා. ඒ නිසා මේකට අධ්‍යයනය කරන්න කාලයක් ඉල්ලන්නේ ඒකයි.
එකඟයි. හරි. හරි. ස්වභාවික. කල්තැබීම යෝජනාව. සභා කල්තැබීම සභා නායකතුමා. Yes please.
Anuspeaker, you are the custodian of our rights and you have to bring your mind to bear when a matter of privilege is raised and according to the relevant standing order look at the issue that is raised and determine whether there is a prima facie breach of privilege that arises out of the question that the member raises. Now I come to this specific issue of our right to raise a matter of privilege should not be used or abused for a collateral purpose. Now I specifically refer to the matter of privilege raised by Honorable Premnathsi Dolawatta 2 days ago in this chamber and which appears in the order paper of yesterday. I regret to say that now I heard him say through this I say collateral purpose for this reason that there is an attempt to bring pressure on the judiciary and public officials in this country through the vehicle of the privilege issue in this house. Now this has to be avoided, Mr. Speaker, with all respect. Now what I see is that this is a total abuse of the process. I also heard the member go to the extent of imputing motives to a particular judge's conduct. A judge, whether he should recuse himself from a matter before him is a matter personal to him, and if he takes that decision, well and good. And there had been instances where on matters of public importance, judges who have now, for instance, late Justice Prasanna Jayawardena, in the case, the famous case of the Prime Minister's appointment, though his brother appeared before him, he chose to hear the case. And he held against the brother. You see? And the judges have to, you can't interfere with the judge's conduct. And particularly now we are bringing disrepute to this house and we are abusing the processes and we are also creating unnecessary conflict between different arms of government, the judiciary and legislature. And this is for the convenience of the executive. for the executive's own convenience. If the executive wants to avoid an election, so be it. Executive can come to the chamber and put the cap on and say, I don't want to allow any election until the next presidential election. That is his prerogative. But then our own rights and privileges can't be subverted by another member raising a privilege issue here and bringing undue pressure on the bureaucracy in this country, on the Secretary of Finance, on judges, Supreme Court judges. And this is a total abuse. Honorable Prime Minister knows. And if you allow this, in the past also we brought such issues and we tried to impeach a Chief Justice. And finally, this same house had to reverse the whole decision. That is what happened. This has happened in the past. So please don't allow the processes of this house to be abused in this manner. I take serious objection to the manner in which, because you have to see whether there is a prima facie case that arises, whether his privilege has been abused. And similarly, there was another member who wanted to bring another privilege issue or to ask for a select committee against the Independent Election Commission, saying that his rights have been, his privileges have been affected. Now, these are all very frivolous, very unbecoming of a member of this house to be using these different subterfuges to achieve a collateral purpose. So therefore, I request that when you take a decision on privilege issues, please be mindful of this, because you have to first satisfy yourself whether there is a prima facie case. Particularly in this case, absolutely, this is a total abuse of the process of this chamber.
Garu kathanayaka tumani, etuma kiwwa karanawa pilibandawa ape adahasat eha samanai visheshayenma me mathivarnaya nopawathwanna දරණ උත්සාහයක තවත් අංගයක් හැටියට තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තුලින් වරප්‍රසාද කඩවීමක් හැටියට ප්‍රකාශ කරලා ඒ වගේම අධිකරණයටත් ස්වාධීන කොමිසම් හැටියට කටයුතු කරන මැතිවරණ කොමිසම්ටත් මේ තීරීම්කාරක සභාවල් පත් කිරීම කිරීම තුලින් අපි ඇත්තටම අධිකරණයේ ඒ කටයුත්තෙන් සිදු වුණේ අපේ වරප්‍රසාද රැක ගැනීමක් මේ විවස්ථාදායකය ජනාධිපති විධායකය විසින් පාගන්න හදනකොට අධිකරණයට මැදිහත් වෙලා අපේ පක්ෂයේ මහලේ කම්හැටිය රංජිත් බන්දුම් බණ්ඩාර මැතිතුමා ඒ පෙත්සම ඉදිරිපත් කිරීම තුලින් ඇත්තටම මේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පාර්ලිමේන්තුවේ ඒ ස්වාධීනත්වයේ ඒ උත්තරීතරත්වය ආරක්ෂා කරලා දුන්නා. ඒක හින්දා මේක ඉතා පැහැදිලිමකම ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය විසින් මේ මැතිවරණය නොපවත්වන්න දරන උත්සාහයක දැන් මැතිවරණ කොමිසමම කියනවා 20 වතාවකට වඩා මැතිවරණය නොපවත්වන්න කටයුතු කරා කියලා. මේක දැන් පාර්ලිමේන්තුවත් උපයෝගී කරගන්න ඒ කටයුතු කරන. ඒකට ඔබතුමා කථානායකතුමා හැටියට ඉඩ දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරන්න ඔබතුමා නායකත්වයේ ගන්න.
Not to be repeated.
May I have the mic? I would like to refer you to Standing Order 831. Now, this particular privilege issue that Honorable Dolavatta has raised should be read along with 831. The personal conduct of the President, Acting President, Members of Parliament, judges or any person engaged in administrative justice shall not be raised except upon a substantive motion. Now, what you are doing here is to subvert this standing order, and through the vehicle of a privilege issue, you are questioning the conduct of the judge. And this is totally wrong and abuse of the process of this house.
I will keep that in mind.
There is article, this standing order 831, what you are permitted is in violation of standing order 831. He should have raised a substantive motion then.
You'll see. Right. No, that it need not to be repeated again, honorable member. Right, සභාව කල්ත බිම්බ යෝජනාව ගේන්න. ඒකමනේ කියන්නේ. සභාව කල්ත බිම්බ යෝජනාව.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ හෙට උදෑසන 9:30 දක්වා කල්තබන ලෙස යෝජනා කර.
කල්තබීමේ යෝජනාව
රංජිත්
මද්දුබණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි කල්තබීමේ යෝජනාව රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ අවස්ථාව අහිමි කරමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය කණ්ඩෝ ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලයක් විදිබල කප්පාද සිදු කිරීමට හේතුවෙන් ජනතාව අතිමහත් අපහසුතාවයට පත්වෙන තුරු අපවානුවක රජයේ විසින් හදිසියේ විදුලි බිල ඉතා ඉහළ අගයකින් ඉහළ දැමීම වෘත්තිකයන් මත දැඩි බලපෑමක් ඇති කරන අසාධාරණ බදපෘත්තියක් ක්‍රියාත්මක කිරීම දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනසාම සෑම අතින්ම අපේක්ෂා භංගත්වයට පත් කිරීම මේ කාරණා පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරමින් මේකට විසඳුම් ලබා දීමට මෙම සභාවට යෝජනා කරමු. ගරු කතානායකතුමනි අද වන විට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ජනතාවගේ පරමාධිත්‍ය බලයට ජනසම්මතවාදයට විශාල අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන ආයතන හතරක් තියෙනවා. ජනාධිපතිවරයා, අනිතක පාර්ලිමේන්තුව, අනිතක පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව. දැන්ටමත් අවුරුදු 5කින් ජනතාවගේ අයිතිය අඩ කරලා තියෙනවා. පළාත් සභාව මැතිවරණේ තියලා නැහැ. ලබන 19 වෙනිදා වෙනකොට 20 වෙනිදා වෙනකොට මේ රටේ පළාත් පාලන ආයතන පත් කරලා තියෙන්න ඕන. ආණ්ඩුවේ එක වලක් වෙලා
ඕඩර් ප්ලීස් ඉම්රාන් මහරු ඕනරබල් ඉම්රාන් මහරු will take the chair now. Continue.
පටන් ගන්න.
ගරු මුලාසනවරුන්ගේ මන්ත්‍රීතුමනි, ඒ වගේම අද මේ රටේ ඉන්නේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි, ව්‍යවස්ථාවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. එන රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හතරෙන් තුනක බලය ජනතාවගේ අයිතියෙන් පත්වෙච්ච අය නෙවෙයි. මේ පාර්ලිමේන්තුවත් මේ කැබිනට් මණ්ඩලයත් රටේ ජනතාව එළවලා දාපු ප්‍රතික්ෂේප කරපු කැබිනට් මණ්ඩලයක් සහ පාර්ලිමේන්තුවක්. ඒ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් ජනාධිපතිවරයා අද දිගින් දිගටම කටයුතු කරනවා, රජයත් කටයුතු කරනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරගන්න. මේ පළාත් පාලන මැතිවරණය කල් දාන්න මේගොල්ලෝ නොයෙක් නොයෙක් උපක්‍රම යෙදුවා. සභිකයින් ප්‍රමාණය අඩු කළා කිරීමට සීමා නිර්ණය කමිටු පත් කිරීම, මැතිවරණයට අවශ්‍ය මුදල් නැමැතිවා ප්‍රකාශ කරා, මැතිවරණයට එරෙහිව ජනාධිපතිවරයාගේ පක්ෂයේ කෙනෙක් අධිකරණයට ගියා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අප ගැනීම ප්‍රතික්ෂේප කරලා නතර කරන්න කියලා තේරිම් බාන දාන ලිපියක් ඇව්වා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉක්මවා යමි. තව තව යෝජනා ගෙනාවා. මැතිවරණ කොමිසමේ නියෝජිතින්ට ඉල්ලාස්සෙන් ලෙස මරණීය දඬුවම් නියම කරා. මැතිවරණයක් පවත්වන වෙලාවේ ස්වාධීන මැතිවරණ කොමිසම සභාව සඳහා නියෝජිතින්ට ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. මේ ආකාරයට භාණ්ඩාගාරයෙන් චක්‍රලේක නිකුත් කරා. ණයට වැඩ කරන්න එපා කියලා. ආණ්ඩුව මේ විදිහට අනීතිකව, ජනාධිපතිවරයා අනීතිකව මැතිවරණය කල් දාන්න කටයුතු කරා. ඇයි මේ කරේ? ජනතාවගේ අයිතිය ඡන්ද අයිතිය උදුරා ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් පවතින. ජනාධිපතිවරයා පෙරේද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මොනවද කිව්වේ? ආර්ථිකය පිළිවෙලකට හදාගෙන එනවා. මේකට මේ බදු ගෙවන මිනිස්සු ගැනවත්, රටේ දුක් විඳින මිනිස්සු ගැනවත් කිව්වේ නැහැ. ඒතුමා ස්තුති කරේ පොලිසියට සහ හමුදාවට. මහනවා ඡන්දෙන් පත් නොවුන ජනාධිපතිවරයෙක් ප්‍රජාතන්ත්‍රවාදය දිගෙන් දිගටම විනාශ කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය දිගෙන් දිගටම විනාශ කරමින් හමුදාවේ සහ පොලිසියේ බලයෙන් රට පාලනය කරන යුගයකට අපි ඇවිල්ලා තියෙනවා. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය? ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මූල්‍ය බලයේ තියෙන පාර්ලිමේන්තුව. මුදල් නොදුනම අපි අධිකරණයට ගියා. මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කරනවා, මූල්‍ය වරප්‍රසාද මොනවාද මේ පාර්ලිමේන්තුවේ බලය අධිකරණය ක්‍රියාත්මක කරනවා කියලා. පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා උදුරගත්ත නිසා තමයි අපි අධිකරණයට ගියේ. අපි අධිකරණයට ගිහලා තීන්දුවක් ගත්තා. මම කතානායකවරයාගෙන් අහනවා ඒ වරප්‍රසාද ප්‍රශ්නය න්‍යාය පත්‍රයට ගන්නවද අපි කියන එක ප්‍රතික්ෂේප කරන්න. පාර්ලිමේන්තුවේ අයිතිය විනාශ කරේ අයිතියයි අපි ලබා ගත්තේ. අපි දන්නවා අපි සමගි ජන බලවේගයේ විදියට මේ මැතිවරණය ලබා ගන්න දිගෙන් දිගටම කටයුතු කරා. අපේ මිත්‍ර පක්ෂ ජීඑල්පී රිස් මැතිතුමා, ඒ වගේම අපේ සුවන්තිරම් මැතිතුමා, අනුරාපා මැතිතුමා, අපි කාණ්ඩායම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා පාර්ලිමේන්තුවට උසාවියට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා මැතිවරණය පවත්වන්න කියලා ඉල්ලුවා. අධිකරණය එදා තීරණය අධිකරණ ඉදිරියේ ඇවිල්ලා මැතිවරණ කොමිසම තීරණයක් දුන්නා. අපි නීත්‍යානුකූලව මැතිවරණය පවත්වනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් දුන්නේ භාණ්ඩාගාර ලේකම්. අපි ආ නැවත අධිකරණයට ගියා. අධිකරණයට ගියායින් පස්සේ ඉතිහාසගත වෙන තීන්දුවක් දුන්නා මේකට අවශ්‍ය මුදල් දෙන එක වළක්වන්න තහනම් කරමින් ඒ කියන්නේ මුදල් ලබා දෙන්න කියලා අධිකරණයේ තීන්දුවක් දුන්නා. අපි අධිකරණයට ස්වාධීන අධිකරණයට ඒ දුන්න තීරණ ඉතිහාසගත වෙන තීන්දුවක් අපි ස්තුතිය පිරිනමනවා. අපි කියනවා සමගි ජන බලවේගයේ විදියට අපි ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් දිගින් දිගටම අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. අපි දිගින් දිගටම ඒක ජයග්‍රහණය කරා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මැතිවරණය තියන්නවත් දන්නේ නැලු. මහන්නේ මේ ඒකාධිපති ගමන නේද යන්නේ? ජනාධිපතිවරයෙකුට මෙයාට ඒක කියන්න පුළුවන් ඡන්දෙන් තීරීපත් වුනේ නැති නිසා. ඡන්ද 30,000ක් අරන් ජනාධිපති වුන නිසා අපේ රටේ ව්‍යවස්ථාවෙත් මොකක් හරි මං හිතන්නේ නරකක් තියෙනවා මේ වගේ කෙනෙක් ජනාධිපති වෙන්නේ. ඒ නිසා අපි බොහොම සන්තෝෂ වෙනවා. අපි ඉල්ලා සිටිනවා අපි අගමැතිතුමායන් අහනවා මේකට මුදල් දීමට කටයුතු කරන්න. කටයුතු නොකරොත් නැවත වරක් අපි අධිකරණයට යනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව අපි අධිකරණයට යනවා. ඒකම අපි අර තරුණ දොළවත්ත මන්ත්‍රීතුමාට මම කියනවා අධිකරණයේ සම්බන්ධව කියපු කතාව පුළුවන් නම් එළියට ගිහිල්ලා කියන්නේ ඉල්ලාස් කරගන්න. පුළුවන් නම් එළියට ගිහිල්ලා කියන්නේ. එතුමා නීතිඥයෙක්. පුළුවන් නම් මේ සභාවේ නෙමෙයි වරප්‍රසන්නතු එළියට ගිහිල්ලා කියන්නක අපි ඉල්ලා සිටිනවා. අද මේ රජයේ නෑ මම ඉර දෙන්නේ නෑ. මම ඉල්ලා සිටිනවා තමුන් වහන්සේලාගෙන්. තමුන් වහන්සේලාගෙන්.
පොයින්ට් හොඩේ කියනවා.
ආදෙන් හරි.
මයි නේම් ගරු මීට පෙරත් මෙතුමාට කතා කරනත් පෙරත් අවුෆකින් මහත්මයාත් මෙතුමත් මගේ නම ප්‍රකාශ කරා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සභාවේ කීවීමට හැකි වගේම එළියෙත් කියන්න පුළුවන් දේවල් විතරයි මම මේ සභාවේ කියන්නේ. මම නීතිඥයෙක් හැටියට ඉතාමත් පැහැදිලිව මම කිසිම වෙලාවක මේ ඡන්දේ කල් දාන්න කතා කරන්නේ නැහැ. මේ ඡන්දේ තිබිය යුතුයි. අපිත් ඔබතුමත් එකතු වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ යම් ආකාරයෙන් මේ මම නීතිඥයෙක් හැටියට මම මේ සභාවට පත් වෙන්න ඉස්සෙල්ලා මගේ මුල් බැඳීම තියෙන අධිකරණයට මම ඒ සීමාවල් ඒ සියුම් දේවල් දන්නවා. මට විනාඩි කීපයක් දෙන්න. මොකද දිගින් දිගටම විනාඩි 20ක වෙලේ ඉඳලා
ඔව් පොයින්ට් ඔෆ් ඕඩර්
විනාඩි 20ක වෙලේ ඉඳලා කතා කරා. නෑ නෑ මට විනාඩි කීපයක් ඔබතුමා දෙන්න. මොකද විනාඩි 20ක තියෙනවා මට කතා කරන්න දුකා මට වහන්නේ. නෑ නෑ what is I have to explain myself, what is this I have to explain my this
no, he didn't mention your name. Yeah කතා කරන්න
honorable chair
garu මූලාසනවල മന്ത്രിතුමනි අපි මම හිතන්නේ මේ රටේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ
කියන්නේ
මතක ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට
වයින් බඩ
එන්නේ
අර ගරු මූලාසනාරූඪ മന്ത്രിතුමනි දොළවත්ත മന്ത്രിතුමා නැති වෙලාවේ මීට පෙරත් එතුමාගේ නම ප්‍රකාශ කරමින් කතා කීපයක්ම ඉදිරිපත් කරා. ඒ නිසා එතුමාට සැලකිය යුතු කාලයක් දිය යුතු වෙනවා මේ සභාවේ. එතුමාට ඒ පැහැදිලි කිරීම කරන්න ඉඩ දෙන්න.
මේතුමා යාගේ නම සඳහන් කරේ නැහැ.
එතුමාට ප්‍රශ්න දෙක තුනක්ම තුන් අතාවක් විතර විනාඩි 10ක් විතර 15ක් විතර එහෙ කාලය ගත්තා. මේ අවස්ථාව දෙන්න മന്ത്രിවරයෙකුට.
කතා කරන්න මුතුමා.
මම එතුමාට කිව්වේ එළියට ගිහිල්ලා කියන්නේ එතුමගේ එළියට ගිහිල්ලා කියන්නම් කියලා. කතාව ඉවරයිනේ. කතාව ඉවරයිනේ. ආ එච්චරයි වෙන මොනවද කියදින පැහැදිලි කර. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි අපි කියනවා මේ රටේ ඉතිහාසයේ හොඳට දඬුවම් ලැබලා තියෙනවා පක්ෂ ආණ්ඩු ඡන්ද කල් දාන්න ගිහිල්ලා 75 වෙනකන් 77 වෙනකන් ඡන්ද කල් දාලා 6න් 5ක බලයක් අපි ගත්තා 18 දෙදස් දහන්ට අපි ප්‍රාදේශ සභා චන්දය කල් දාලා අපි මේක ගත්තා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ මේ රටේ ආර්ථිකය දැන් මං හදලා ඉවරයි. අපි ඩොලරක වැඩි වුණා කියලා කාලකන්ණි සන්තෝෂයක් විඳින්නේ නැහැ. මේ රටේ ආර්ථිකය හරියනවා නම් බොහොම සන්තෝෂ වෙනවා. මේ රටේ මිනිස්සු හොඳින් ජීවත් වෙනවා නම් සන්තෝෂ වෙනවා. අපි ජනාධිපතිවරයාට කියනවා ඔබතුමා එදා කිව්වේ රටේ ප්‍රශ්න ඔක්කොම විසඳුණා වගේ කියලා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර ළමා අරමුදල, රතුකුරුස සංවිධානය, ජාත්‍යන්තර මොනවද කියන්නේ? ඊයේ කාන්තා දිනයේ කියනවා මේ අර්බුදයෙන් වැඩියම ප්‍රශ්නවලට මූණ පාන්නේ කාන්තාවු සහ ළමයි. කාන්තාවු තමයි කෑම වියදම ගැනද, ලයිට් බිල ගැනද ගන්නේ, ළමයින්ගේ ප්‍රශ්න ගැන දන්නේ. කාන්තාවකින් දුක් විඳිනවා. මහජන බැංකුව කියනවා තමුන්හාසලා මේ ආර්ථිකය හැදුවා කියනවා උකස් කරනේ වසියට 200කින් වැඩි කරලා තියෙනවා කොපැත්තම. 100 200කින් වැඩි වෙලා ළමයින්ට කෑම බීම නැහැ, පාසල් පුත්පත් ටික නැහැ. කාන්තාවවද තමන්ගේ මාලේ ගිහිල්ලා උගස් කරනවා, මාල කඩහගෙන යනවා, පවුල් පිටින් ජීවිත නැති කරගන්නවා. ඒ වඩ තමුන්නාස්සලාගේ රජය, තිබ්බ රජය මේ ඉන්න ඇමතිවරු මේ සියල්ල ඒකට වග කියන්න ඕන. අද කී තැනක මිනිස්සු සියදිවි නිසා ගන්නවත් බෙහෙත් නැතුව නිකම් මැරෙන අය සංඛ්‍යාලීකනවල නැහැ. ජාත්‍යන්තර අරමුදලේ වාර්තාව අනුව ඊයේ නිකුත් කරවා ජාත්‍යන්තර ළමා අරමුදලේ අවුරුදු එකට අඩු ළමයි 50,000ක් උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. අපේ රටේ තමුන්නාසලා මේ වැති කරේ. ඒ කියන්නේ ළමයින්ගේ 50% දිනකට ගත යුතු ආහාරය ළමයි ගන්නෑ. මේ රටක අනාගත පරම්පරාවට මේ විනාශ වෙන්නේ, රටක අනාගත පරම්පරාව මේ විනාශ වෙන්නේ. තමුන්නාසලා මේවට වග කියන්න ඕන. මේක ඇවිල්ලා කෑ ගහනවා. ඒ වගේම ළමයි 130කට ප්‍රමාණවත් ආහාර ලැබෙන්නේ නෑ. ඊයේ නිකුත් කරපු වාර්තාවේ මේක තියෙනවා. පවුලක ළමයි 3 වේලෙන් කන්නේ 2 වේලක් නැතිනම් 1 වේලක් මේ රටේ ජනතාව. මේ ජනාධිපතිතුමා කියනවා රට හරි ගිහිල්ලා කියලා. පවුලක ළමයි 3 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් පාසල් යවන්නේ නැහැ. ඇයි පාසල් යවන්නේ නැත්තේ? එක්කෙනෙක්ව දෙන්නේ බස් කාසු නැ, පොත් ගන්න සල්ලි නැ, සපත්තු ගන්න ඇඳුම් ගන්න සල්ලි නැ. මේ තත්ත්වෙ මේ රටපත් වෙලා රටේ අධ්‍යාපනය විනාශ වෙනවා. ලංකාවේ රතුකුරුස සංවිධානය කියන ජාත්‍යන්තර ලංකාවේ ජනගහනය මිලියන 7කට මානසික ආධාර දෙන්නෝ. මා කියනවා ජනාධිපතිතුමාට මේ ආර්ථිකය මෙච්චර හරි ගියා නම් මුදල් ඇමතිට ආණ්ඩුවට ආධාර දෙන්න. 162ක් ආහාර වේල 2ක් හෝ 1ක් ගන්න තුනි. මෙන්න මේ රට මෙතන කයිවාරු ගහනව ඇවිල්ලා අපි මේ රට නැවත දැනට ගිනාම අපි තමුන්නාන්සලෙන් අහනවා අද විශ්වවිද්‍යාල පද්ධතියක් දන්නවද? විශ්වවිද්‍යාල ළමයි අපේ අනාගත පරම්පරාව. 125ක් විශ්වවිද්‍යාල වලට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? බෝඩින් වලට ගෙවන්න සල්ලි නැහැ, කෑමට දෙන්න සල්ලි නැහැ, බස් ගාස්තු නැහැ. තමුන්නාන්සලා මේ සියල්ලට වග කියන්න ඕන.
මතුමා විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ.
තව
විනාඩි දෙකක්
කාලයක්. ඒ විතරක් නෙමෙයි, තමුන්නාන්සලා මම කියනවා අද වෘත්තිය වේදී නරග අරගලයකින්. මොකද ඒගොල්ලන්ගට බදු ගහලා, ඒගොල්ලන්ගේ ජීවන රටාවක් තිබ්බා. පඩියට හරියන්න කාර් එකක් ගත්ත නැතුවන් ගේ හැදුව ණයක් ගත්තා. අද එක පැත්තකින් පොලිය වැඩි වෙලා, අනිත් පැත්තෙන් ජීවන වියදම වැඩි වෙලා, අනිත් පැත්තෙන් බද්ද ගහනවා මේ රටේ මිනිස්සුකාරවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට. මේ සියල්ලටම මේක බලපානෝ. තමුන්නාසා මේකට දෙන උත්තරේ මොකද්ද? මොනාද කරන්නේ මේගොල්ලන්ගේ මේ වෘතිකයෙන් බදු අය කරනවා. කෝවර පැන්ඩෝරා පත්‍රිකාවේ තිබ්බ ඒ හංගලා තියෙන මුදල් ගෙන්න ගන්න තමුන්නාසා ආණ්ඩුව මොනාද කරේ? හොරගම් කරපු සල්ලි සුබේරිග ගණදෙනුවේ ඇමරිකාවේ එක දඬුවම් දීලා අපේ රටේ මුදල් ගෙන්න ගන්න මොනවාද කරේ? ගල් අඟුරු දූෂණේ ඒ සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? සීනි බදු වංචාව සම්බන්ධව මේ රටේ විගණාධිපතිවරයෙක් ගවා මේව අය කරගන්න කටයුතු කරන්න සමුන්නාසිර ආණ්ඩුව මොකද ගත්ත ක්‍රියාමාර්ගය? දැන් මොනවාද කරන්නේ? එදා යහපාලන ආණ්ඩුව කාලේ දාලා තිබ්බ නඩුවලා දැන් එකින් එක නීතිපතිත් එක්ක නීතිපති දෙපාර්තමේන්තුවෙම නඩු දාන්න කියලා ඒ නඩු ටික අයින් කරගන්නවා මේ රටේ වෘත්තිකයේකින් බදු අය කරගන්නවා ඒ වගේම අද සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවා නැත්තනම නැති වෙලා තියෙනවා දැන් විදුලි බිල වැඩි කළා පොඩිම ඉනිහකට 5 ගුණයකින් වැඩි කළා ඉස්සල්ලා 100 තිබ්බ එක 300 කරා දැන් 300 1500 කළා එහෙනම් මේ පොලිසියටද සුදිය ප්‍රකාශ කරන්න ඕන හමුදාවටද කාගේ ජනාධිපති සුදිය ප්‍රකාශ කරන්න ඕන මේ බදු ගෙවන අයටද එහෙම නැතිනම් මේ රටේ දුක් විඳින ජනතාවටද මේ යන්නේ ඒකාධිපති පාලනයකට ඒකාධිපති පාලනයකට අද රට මේ වෙන විට ආර්ථික අර්බුදයකට නෙවෙයි දේශපාලන සහ සමාජීය අර්බුදයකට මේවා කියලා තිනවා ආරක්ෂක සුරක්ෂිතතාවය එන්න එන්න වැටලා තියෙනවා කෘෂිකර්ම විශේෂඥයෝ මේගොල්ලෝ කියනවා අපි පෝර දුන්නා කියලා මේ කෘෂිකර්ම ඇමතුමාගේ ඉන්නවා මහානවා නියම වෙලාවට යල් කන්නේට පෝර දුන්නද නැහැ කෘෂිකර්ම විශේෂඥයෝ කියනවා මේ අවුරුද්දේ 120ක් අස්වැන්න අඩු වෙනවා තවුන්නාසලා බෙහෙත් ටික දුන්නේ දැන් 100ට ගොවියට රුපියල් 100ට වී ගන්න නැහැ තවුන්නාසලා තවුන්නාසයා කියන බැංකුවල සල්ලි නැහැ ගොවියාද 60ට 70ට 80ට විකුණන්නේ කෘෂිකර්ම ඇමතුමා මේ සම්බන්ධව තමුන්නාන්සලා මිලදී ගන්නවද මට කියන්න කෘෂිකර්ම
ඔව් ගරු එමුතුමා
මේ කතාව පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි 120ක අස්වැන්නක් අඩු වෙලා නැහැ මම ඒක ස්ථිර වශයෙන් කියනවා ඔබතුමාට මේ මේ වතාවේ මෙට්‍රික් ටන් 133කට වැඩි ප්‍රමාණයක අස්වැන්නක් අපිට ලැබෙනවා ඒ වගේම තමයි පෝර ලබා දීමේදී මෙතෙක් පෝර ලබා දීමේ අඩුපාඩු තිබුණා අපි මේ වතාවේ යූරියා ටික දුන්නා ඒ වගේම බණ්ඩිපෝර ටික දුන්නා TSP අපිට ගන්න බැරි වුණා රටක් තිබුණේ නැහැ ගන්න වෙලාවේ මේ යුද්ධ නිසා අපි එන මහ කන්නේ එන යල කන්නේ වෙනකොට අපි මඩ පෝර ටික නැත්තම් TSP නොමිලේ දීලා යූරියා ටිකක් තව ටිකක් මිල අඩු කරලා දීලා බණ්ඩිපෝර ටිකත් වෙලාවටම දෙන්නත් දැන්ටම සැලසුම හදලා ඉවරයි ඒ නිසා VSN එහෙම කියන තරම් අඩුවීමකුත් නැහැ එන කන්නේ ආරක්ෂාවත් එන කන්නේ ගොවියගේ ආරක්ෂාව වෙනුවෙනුත් අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සූදානම් කළා
හරි බොහොම ස්තුතියි කතා කරන්න
මම හිතන්නේ මහ කන්නේ තමුන්නාසලාට බණ්ඩිපෝර ටික වෙලාවට දෙන්නත් දරනවා මඩපෝර දුන්නද මඩපෝර වෙලාවට දුන්නද මන් දන්නේ මාත් මේ මාත් මඩපෝර මඩපෝර ආයක තමයි ඒක තමයි 120ක් අඩු වෙනවා කියන්නේ වෙලාවට දුන්නේ බණ්ඩිපෝරත් වෙලාවට දුන්නේ බණ්ඩිපෝර දුන්නේ අම්පාර පැත්තට මුන්රාගල පැත්තට දුන්නේ පස්සේ වට දෙන්නේ නැති තමුන්නාසේ අම්බන්තොට ගිහිලා දෙන්නේ නැති මහන්නේ තමුන්නාසේගෙන්
ඔව් එමුතුමා
තමුන්නාසේගෙන්
වැඩපාඩ මෙතම අසත්‍ය ගොඩාක් මේ කතාවලදී කිව්වා මට ඒවට උත්තර දෙන්න අදාළ නැහැ මොකද මම කෘෂිකර්ම ශාස්ත්‍රයේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ බණ්ඩිපෝර නියම වෙලාවට සෑම ප්‍රදේශයකටම යවුවා
අනුරාධපුරේ අම්පාරේ බඩිරුන් ගොවියට නියම වෙලාවට බීජ ටික හම්බුනේ නැති විත්‍ය නියම වෙලාවට පොර ටික හම්බුනේ නැති විත්‍ය තමුන්නාසල මං අභියෝග කරනවා පුළුවන් නම්
ප්‍රශ්න අහනකොට මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න නැත්නම් මේ ගෙනියන්න බැරි මේ මේ මේක මේ එක පාර්ශයක් විතරයි කතා කරන්නේ දැන් එතුමා වී ගැන කතා කළා දැන් බඩිරුන් ගැන කතා කරනවා ඒ නිසා බඩිරුන් ගැන වෙනම ඕනනම් මම ඒකට වෙනම උත්තරයක් දෙන්න බඩිරුන් ගැන වෙනම උත්තරයක් දෙන්න අපි වී ගොවි තන සම්බන්ධව මේ ප්‍රශ්නයක ගෙන ආවේ අපි ඒක වෙලාවට එටික් කරලා
තියෙනවා මේ මන්ත්‍රීතුමාගේ කතාවෙන්
මඩ පෝර ගන්න කිසිම රටකින් පුළුවන් කමක් තිබුණේ නැහැ
යුක්‍රේන ඇති
වෙච්ච යුද්ධ නිසා අපි
දැන් තමයි ඒක තමයි තමුන්නාසර කිව්වේ මොකද බඩිරුන්ගුත් තමුන්නාසර නෙවෙයිද අයිති නෑ ආ අයිති තමුන්නාසේ බීජටක දුන්නේ නැහැ පෝර ටික දුන්නේ නැහැ හරි තමුන්නාන්සේ කොයි ආණ්ඩුව ඇමති කියලා අපිට තේරෙන්නේ
නැහැ
තමුන්නාන්සේ කොයි ආණ්ඩුව ඇමති කියලා අපි දන්නේ
නැහැ
ඇමතිකම් විතරයි වුණ වැඩ නැහැ
ඇමතුමා
තමුන්නාන්සේ මම
යෝජන්න යන්න එපා දැන් විරුද්ධ පක්ෂයට වාසි වෙන විදිහට මම ඔබතුමා පාර්ලිමේන්තුව
අසුරන්න ඇමතුමා මේ මන්ත්‍රීතුමා යාගේ යෝජනා කියන්නේ ඉතින් කතා කරන් පස්සේ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් ඒකයි මම කිව්වේ
බඩිරු ගාවට අවශ්‍ය සියලුම පොහොර නිසි වේලාවට අපි ලබා දීලා තියෙනවා එපෝ
හරි බොහොම
තමුන්නාන්සේ මම අභියෝග කරනවා තමුන්නාන්සේ මායි කියලා මොණ්ඩාල දිස්ත්‍රික්කේ බඩිරු ගොවිය මුණ ගැමු තමුන්නාන්සේ බේරගට එනවා මම බයෙන් එපා තමුන්නාන්සේ බේරගට එනවා ගොවියාගේ මේරගෙන එනවා මෙතන ඉඳලා බොරු කිව්වට තමුන්නාන්සේ මේව අහගෙන ඉදී ගොවියෝ මේව අහගෙන ඉදී ජනතාව ඒ මිනිස්සු දුක් විඳිනවා
කාලය අවසන් නැයි
ඔගේ එන්න මාත් එක මොණ්ඩරාගලට ගිහිල්ලා අපි දෙන්න බොහොම මිත්‍රයෝ මං තමුන්නාසෙව හූ කියන්නේ නැතුව ගහන්න නැතුව වේරගෙන එනවා බයින්න එපා මත අපි අහන්නේ තමුන්නාසෙලාගෙන් අද මේ වෙන මේ රටේ ගොවිය නැති කරලා තියෙනවා තමුන්නාසෙලා ජනාධිපතිතුමා ඇවිල්ලා ආර්ථිකය ගැන කතා කරනවා මේ රටේ අද තියෙන බෙහෙත් වලින් පිළිකා සඳහා බෙහෙත් 180ක් විතර නැහැ ප්ලාස්ටික් කැබැල්ලක් ගන්න නැහැ රෝහලට ගියාම ඒ ප්ලාස්ටික් කෑල්ල ගේන්න කියනවා ලිඩාට ගිහිල්ලා ශල්‍ය කර්ම උපකරණ නැහැ විශේෂඥ වෛද්‍යවරු කියනවා ශල්‍ය වෛද්‍යවරු කියනවා ඒකට උණු උපකරණ නැහැ ලිඩා ගිහිල්ලා ගේන්න ඕන පෞද්ගලිකංශේ ෆාමසින් මේකද මේ රට හරි ගියා කියන්නේ ඒ විතරක් නෙමෙයි මහන්නේ රෝහල් වලට ඕන බෙහෙත් වලින් 130ක් ඇත්තෙම නැහැ මම ඊයේ හුව මොන්ඩ්‍රාගල් දිස්ත්‍රික්කයේ රෝහල් වලින් 100ට අවශ්‍ය බෙහෙත් වලින් 100ට 50යි තමුන්නාසලා සපයන්නේ කියනවා බෙහෙත් ටික ඔක්කොම දීලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි අධික රුධිර පීඩනයට තියෙන බෙහෙත් නැහැ. නැව නැතිලා දැන් ටිකක් ඇවිල්ලා තියෙනවා. මානසික රෝග සඳහා මේ රටේ මානසික රෝගීන් ප්‍රියයි ওই පැත්තත් එහෙම වෙයි. මොකද ඒ බෙහෙත් දිගටම දෙන්න ඕනේ. දැන් දෙන්න විදියක් නැහැ. දැන් දෙන්න විදියක් නැහැ. දැන් දෙන්න විදියක් නැහැ. වහන්නේ තමුන්නාසලාගෙන් ළමා රෝගවලට ඕන බෙහෙත් ටික නැහැ. ගර්භණී මවරුන්ට ඕන බෙහෙත් ටික නැහැ. වග්වඩ රෝගීන් අද ඒ බෙහෙත් නැතුව මැරුණා තමුන්නාසලා මේවටත් වක් කියන්න ඕනේ. තමුන්නාසලා මේවටත් වක් කියන්න ඕනේ. අපිට ආරංචි විදියට හෙට අනිද්දා ඔක්සිජන් සමාගමට මිලියන 80ක් කොහෙද දෙන්නේ කියලා ඔක්සිජන් දෙන්නෙත් නැහැ කියලා ආරංචි හිතානේ. කරුණාකරලා මේවට පියවර ගන්න. ජනාධිපතිවරයා මෙතනට ඇවිල්ලා බොරුවට ඩොලර් එක ටිකක් පල්ලෙහාට ගියාම අපි සන්තෝෂ වෙනවා. කයිවාරු ගන්න ඕනේ රටේ ප්‍රශ්න ගැන බලන්න. නිකන් කතා කරේ රටම ගොඩ ගත්තා වගේ. අද රටම වැටලා තියෙනවා. මේ රටේ මිනිස්සු කන්නේ ළමයි මන්ද පෝෂණේ. ළමයි ඉස්කෝලේ යන්නේ පිටරටට යනවා අපේ උගතුන්. විශ්වවිද්‍යාලවල මම කිව්වේ 125ක් අද අධ්‍යාපනය හදාරන්නේ මේ රට මේ තත්ත්වෙට වැඩ කරලා තියෙනවා. තමුන්නාසලත් වක් කියන්න ඕනේ මේ තත්ත්වෙට වැඩ වෙනාට. තමුන්නාසලත් මේ කුඩස්කාරයෝ. මහියා අහගෙන නිමල් සිරිපාල සිල්ලා එමුතුමා කියනවා මේක නිකන් අලුතෙන් ඉපදිච්ච අය වගේ මේ තත්ත්වෙට පත් කරපු අය දැන් මේ අලුතෙන් ඉපදිච්ච අය මම ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාට මම කියන්නේ නමුත් ආණ්ඩුවේ ඉන්න අනිස්සයල්ලට මම කියනවා කරුණාකරලා තමුන්නාස කයිවාරු ගන්න නැතුව මේ රට ගොඩ ගන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ජනතාවට ඕන මමත් ගොවිතැන් කරන කෙනෙක් මං ගොවිතැන් ප්‍රදේශයෙන් ඉන්නේ කරුණාකරලා ඕන පෝර ටික බෙහෙත් ටික බීජ ටික බීජ ගන්න නැහැ තමුන්නාසල මං කියන්නම් ගිය සැරේ හිතෝ බඩිරුම් පැලුණේ නැහැ තමුන්නාසල වන්දික වෙනවා කිව්වා තමුන්නාසල මුකුත් කරේ නැහැ තමුන්නාසල මෙතනට වෙලා කයිවාරු ගහන එක විතරයි කරන්නේ ඒකමයි ලාසින්නවා ගොවියන්ට ඕන වී මිලටි අරන් දෙන්න ඒ විතරක් නෙවෙයි තමුන්නාසලගේ රටේ රජයේ දේශපාලඥයෝ රබර් කිරි ගන්නපු නිසා අද රබර් කිරි විකුණ ගන්න බෑ රබර් කිරි තියෙන ස්ටොක් වෙලා තමුන්නාසලගේ මන්ත්‍රී මම නම කියන්නේ ටොන් 20000ක් ගෙනල්ලා තියෙන රබර් කිරි මෙන්න මෙහෙමයි මෙච්චර රටක් වැටලා තියෙද්දි මිනිස්සුන කන්න නැතුව තියෙද්දි තමන්ගේ සාක්කුව පුරව ගන්න. ඉතින් අපි රජයට ඉල්ලා සිටනවා නැවත නැවතත් මේ වගේ දේවල් කරන්න නැතුව මේ රට ගොඩ ගන්න කටයුතු කරන්න මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන්න රටේ තියෙන ආයතන හතරෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ පත් වෙන ආයතන හතරෙන් තුනක් අද ජනතාවගේ නෙවෙයි පත් වෙලා තියෙන්නේ. එකයි තියෙන්නේ පාර්ලිමේන්තුව. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
මන්තුමා කාලය අවසන්.
අයිතිය ලබා දෙන ජිල්ලා සිට මින් මන්නවතින බොහෝ සුදු.
බොහොම ස්තුතියි.